අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රුහුණු ගුවන්විදුලි ගුරු ගෙදර වැඩසටහන යටතේ අද ඔබත් එක්ක සම්බන්ධ වන මම අම්බලංගොඩ කලාපේ ගා පීද එස්කුලරත්න විද්‍යාලයේ ඉතිහාසය විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන සුරංග. ආදරණීය දරුවනේ, මං අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පළවෙනි පාඩම වන ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩම යටතේ මූලාශ්‍ර වර්ගීකරණය කියන කොටස. මගේ ආදරණීය දරුව දන්නවා ඉතිහාසය කියලා කියන්නේ, ආදරණීය දරුවනේ, අතීත මානවයා පිළිබඳව අධ්‍යයනය කරන, එහෙම නැත්නම් විමර්ශනය කරන විෂය. එතකොට මගේ ආදරණීය දරුවනේ, අපිට මේ අතීත මානවයා පිළිබඳව, අතීත මානවයා කරපු කියපු දේවල් පිළිබඳව අධ්‍යයනය කරද්දී අපට ඒ සඳහා අනිවාර්යයෙන්ම ඕන වෙනවා තොරතුරු. අන්න ඒ තොරතුරු ලබා ගන්න අපි භාවිතා කරන දේවල් පුතේ අපි හඳුන්වනවා මූලාශ්‍ර කියලා. ආයෙත් බලමු මගේ ආදරණීය දරුවනේ, අතීත මානවයා පිළිබඳව, රටක ඉතිහාසය පිළිබඳව හදාරද්දී ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න, යොදා ගන්න දේවල් අපි හඳුන්වනවා පුතේ මූලාශ්‍ර කියලා. එතකොට පුතේ මේ මූලාශ්‍ර සමහර විට කවුරු හරි ලියපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීත මානවයා විසින් යම් කිසි කරපු නිර්මාණයක් වෙන්නත් පුළුවන්. මේ සියල්ල අපි හඳුන්වනවා ආදරණීය දරුවනේ මූලාශ්‍රයක් කියලා. එතකොට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ ඉන්න මගේ ආදරණීය දරුවන්ට ගොඩක් වෙලාවට දුවේ පුතේ මේ පාඩමෙන් ප්‍රශ්නයක් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එතකොට මගේ දරුවනේ, පළවෙනියෙන්ම මේ පාඩම යටතේ ඔබට අවබෝධයක් තියෙන්නට ඕන මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද සහ අපි කොහොමද මේ මූලාශ්‍ර වර්ගීකරණය කරගන්නේ. දැන් මගේ ආදරණීය දරුවන්ට මං හිතනවා මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. මූලාශ්‍රයක් කියන්නේ මගේ ආදරණීය දරුවනේ, අතීත මානවයා පිළිබඳව හදාරද්දි, අධ්‍යයනය කරද්දි ඒ සඳහා උපයෝගී කරගන්න දේවල්. මේවා ඇතැම් විට ලියලා තියෙන ලේඛන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දුවේ පුතේ මානවයා විසින් නිර්මාණය කරන ලද යම් නිර්මාණයක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ ඉතිහාසය හදාරන්නේ පුතේ මානවයා පිළිබඳව අධ්‍යයනය කරන්නේ, ඔහු පිළිබඳ විමර්ශනය කරන්නේ මෙන්න මේ මූලාශ්‍ර මත පදනම් වෙලා. මූලාශ්‍ර නැතුව පුතේ අපිට කවදාකවත් ඉතිහාසය හැදෑරීම කිසිසේත්ම කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අර සිලර් සහ යෙට්මන් කියලා ඉන්නව ඉතිහාසඥයෝ දෙන්නෙක්, ඔවුන් වරක් කිව්වා පුතේ, ඉතිහාසය කියන්නේ ඔබේ සිතුවිලි නොව ඔබේ මතකයයි. ඒ කියන්නේ පුතේ ඉතිහාසය කියලා කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. අපිට මනක්කල්පිතව නිර්මාණය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තටම සිද්ධ වෙච්ච ක්‍රියාවලියක්. එතකොට මේ ඇත්තටම සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් පිළිබඳව අධ්‍යයනය කරන්න වෙන්නේ තොරතුරු මත පදනම් වෙලා. අන්න ඒ තොරතුරු ලබා ගන්න දුවේ පුතේ අපි භාවිතා කරන දේවල් අපි හඳුන්වනවා මූලාශ්‍ර කියලා. එතකොට මගේ ආදරණීය දරුවන්ට, අපි වහගෙන ඉන්න, අපි නොපෙනුනත් අපි වහගෙන ඉන්න ආදරණීය දරුවන්ට මං හිතනවා දැන් මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙනවා කියලා. දැන් බලමු දුවේ පුතේ අපි කොහොමද මේ මූලාශ්‍ර වර්ගීකරණය කරන්නේ. මගේ පුතේ, අපිට මේ ඉතිහාසය හදාරන්න තියෙන මූලාශ්‍ර ප්‍රධාන කොටස් පුතේ දෙකකට වර්ග කරන්නට පුළුවන්. මොනවද පුතේ කොටස් දෙක? අපි බලමු. එක පුතේ සාහිත්‍ය මූලාශ්‍ර, දෙවෙනි එක තමයි පුතේ පුරාවිද්‍යා මූලාශ්‍ර. ඔන්න එහෙනම් පුතේ ඉතිහාසය හදාරන්න තියෙන මූලාශ්‍ර අපි පළවෙනියෙන්ම වර්ගීකරණය කරා සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට. එතකොට දැන් අපි බලන්න ඕන පුතේ මොකක්ද මේ සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ. සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ යම්කිසි පුද්ගලයෙකු විසින් ලියලා තියෙන ගද්‍ය පද්‍ය කෘතියක් වෙන්න පුළුවන්, ග්‍රන්ථයක් වෙන්න පුළුවන්, ලේඛනයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් පුතේ වාර්තාවක් වෙන්න පුළුවන්. මේ සියල්ලම අපි හඳුන්වනවා මගේ ආදරණීය දරුවනේ සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා. අපි ආයෙම බලමු පුතේ, මොකක්ද සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ? යම්කිසි පුද්ගලයෙකු විසින් ලියපු ගද්‍ය හෝ පද්‍ය කෘතියක් වෙන්න පුළුවන්, ග්‍රන්ථයක් වෙන්න පුළුවන්, ලේඛනයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් යම් වාර්තාවක් වෙන්න පුළුවන්. අපි මේ සියල්ල හඳුන්වනවා මගේ ආදරණීය දරුවනේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා. එතකොට මගේ පුතේ සාහිත්‍ය මූලාශ්‍රත් අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍රත් අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. සාහිත්‍ය මූලාශ්‍ර පුතේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මොනවද ඒ කොටස් දෙක බලමු අපි පුතේ. එක තමයි පුතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දෙවෙනි එක තමයි මගේ පුතේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. පළවෙනි එක දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, දෙවෙනි එක විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ අදින් වසර 2000කට විතර පෙර ඉඳලා අපේ රට ගැන, අපේ රටේ වාසය කරපු මානවයා ගැන, අපේ රටේම වාසය කරපු පුද්ගලයෙක් විසින් ලියපු යම් ලේඛනයක්, වාර්තාවක්, කෘතියක්, ග්‍රන්ථයක්, මෙන්න මේ සියල්ල අපි හඳුන්වනවා පුතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා. එතකොට මගේ පුතේ අපි බලමු මේකේ දෙවෙනි කොටස. මොකද්ද මගේ පුතේ දෙවෙනි කොටස? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ මගේ පුතේ අපේ රට පිළිබඳව, එහෙම නැත්නම් අපේ රටේ වාසය කරපු මානවයා පිළිබඳව, අපේ රටේ දේශපාලන, සමාජ, ආර්ථික තොරතුරු පිළිබඳව, අපේ රටේ නොවන විදේශිකයෙකු විසින් ලියපු ග්‍රන්ථයක් වෙන්න පුළුවන්, ලේඛනයක් වෙන්න පුළුවන්, එහෙමක් නැත්නම් මගේ පුතේ දේශාටන වාර්තාවක් වෙන්න පුළුවන්. අපි මේ සියල්ල හඳුන්වනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදියට. ඔන්න මගේ පුතේ අපි දැන් මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. මං හිතනවා අපි වහගෙන ඉන්න මගේ පුතාලට මේක දැන් හොඳට මතකයි. අපි මූලාශ්‍ර බෙදුවා සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට. ඊට පස්සේ මගේ පුතේ අපි සාහිත්‍ය මූලාශ්‍ර නැමත බෙදුවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදියට. අපි ඒ පිළිබඳව යම් සරල අවබෝධයක් ලබා ගත්තා. දැන් බලමු පුතේ අපිට කතා කරන්න තියෙන මූලාශ්‍රවල දෙවෙනි කොටස මොකද්ද මගේ පුතේ? ඒ තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර. පුරාවිද්‍යා මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ යම් පුරාවිද්‍යාත්මක කැණීමක් මගින්, එහෙම නැත්නම් පරීක්ෂණයක් මගින් හොයාගෙන තියෙන පුරාවස්තු, ස්මාරක, කාසි, සෙල්ලිපි, නටඹුන්, චිත්‍ර, මූර්ති, පුරාවස්තු, මෙන්න මේ සියල්ලටම අපි කියනවා පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. ඉතිහාසය හදාරද්දි පුතේ අපිට වඩාත් විශ්වාසනීයත්වයෙන් යුතු තොරතුරු ලබා ගන්න මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හරිම වැදගත් වෙනවා. අපි ඉදිරි දවස ඉදිරි වැඩසටහනකදී පුතේ අනිවාර්යයෙන්ම මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව අපි දීර්ඝව වෙනම කතා කරනවා. අද දවසේ අපි මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ මොකක්ද සහ ඒවට අයිතිවන දේවල් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තනම් ඇති මේ කොටස යටතේ. ඒ අනුව අපි ආයෙම බලමු මොකක්ද මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා කියන්නේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා කියන්නේ පුරාවිද්‍යාත්මක කැණීමක් මගින්, එහෙම නැත්නම් පරීක්ෂණයක් මගින් හොයාගෙන තියෙන අභිලේඛන, සෙල්ලිපි, කාසි, නටඹුන්, පුරාවස්තු, චිත්‍ර, මූර්ති, කැටයම් මෙන්න මේ සියල්ලටම පුතේ අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. ඉතිහාසය හදාරද්දී මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් අපිට පුතේ ලැබෙන තොරතුරු හරිම වැදගත්. මොකද මේ ලැබෙන තොරතුරු පුතේ ගොඩක් විශ්වාසනීයත්වයෙන් වැඩි. මගේ ආදරණීය දරුවෝ ඒක හොඳටම දන්නවා. ඔන්න පුතේ දැන් අපි මූලාශ්‍ර වර්ගීකරණය කියන කොටස යටතේ අපි ප්‍රධාන වශයෙන්ම මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ අපි සාහිත්‍ය මූලාශ්‍ර නැවත දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදියට කොටස් දෙකකට බෙදලා හැඳින්වුවා. ඊට පස්සේ අපි පුතේ ඊළඟ ප්‍රධානම මූලාශ්‍ර කොටස වෙච්ච පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව හඳුන්වලා ඒවට අයිතිවන දේවල් පිළිබඳව සාකච්ඡා කරා. ඔන්න දැන් අපි මූලාශ්‍ර පිළිබඳව වර්ගීකරණයේ යටතේ පුතේ සැලකිය යුතු කොටසක් කතා කරලා තියෙනවා. දැන් අපි පුතේ නැවත යනවා අපි කලින් කතා කරපු දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටසට. අපි සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටස යටතේ පුතේ මතකයිනි වර්ග කරා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කොටස් දෙකක්. ඒ අතරින් පුතේ නැවත අපි සූදානම් වෙනෝ පුතේ මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් නැවත වර්ගීකරණය කරන්න. පුතේ මේ පාඩම අවසානයේදී මං ඔබට මේ පාඩමට අදාළ පැවරුම ලබලා දෙනවා. ඒ පැවරුම පුතේ ඔබ සියලු දෙනාගේ පාසල්වලට මුද්‍රිත මාධ්‍යකින් ලැබේවි. ඔබ මේ ලබා ගන්න දැනුමෙන් පුතේ අපි අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න ඔබේ ගුරුවරුත් එක්ක එකතු වෙලා. ඔන්න එහෙනම් බලමු පුතේ අපි දැන් ආය හදන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ග කරන්න පුතේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් පුතේ අපිට මෙන්න මේ විදියට වර්ග කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි මගේ පුතේ වංශකතා. දෙවෙනි එක සංදේශ කාව්‍ය. තුන්වෙනි එක හටන් කාව්‍ය. හතරවෙනි එක ධර්ම ග්‍රන්ථ. ඔන්න පුතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් අපි වංශකතා විදියට, සංදේශ කාව්‍ය විදියට, ප්‍රශස්ති කාව්‍ය විදියට, හටන් කාව්‍ය විදියට සහ ධර්ම ග්‍රන්ථ විදියට අපිට කොටස් පහකට වර්ග කරන්නට පුළුවන්. අපි ආයෙත් කියමු බලන්න මගේ පුතේ, අපි වහගෙන ඉන්න මගේ පුතාලා මාත් එක්ක එකතු වෙලා. අපිට දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් පුතේ කොටස් පහකට වර්ග කරන්න පුළුවන්. මොනවද පුතේ කොටස් පහ? එක වංශකතා, දෙක සංදේශ කාව්‍ය, තුන ප්‍රශස්ති කාව්‍ය, හතර හටන් කාව්‍ය, පහ ධර්ම ග්‍රන්ථ. ඔන්න පුතේ අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් නැවත කොටස් පහකට බෙදාගත්තා. ඒ අතරින් අපි පළවෙනි එක ගමුක පුතේ හරියට. ඒක තමයි පුතේ වංශ කතා. මගේ පුතාලට අපි ඉදිරියේදී එවන මේ පැවරුම යටතේ පුතේ මේ මූලාශ්‍ර වර්ග කරපු ආකෘතියක් එහෙම නැත්නම් චාට් එකක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ලබා දෙන චාට් එකෙන් ඒ ලබා දෙන ආකෘතියෙන් ඔයාට මේ මූලාශ්‍ර පිළිබඳව පුතේ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව පුතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල පළවෙනි කොටස වෙච්ච වංශකතාත් පුතේ අපිට පාලි වංශකතා සහ සිංහල වංශකතා කියලා ලියවෙලා තියෙන භාෂාව අනුව වර්ග කරන්නට පුළුවන්. පාලි වංශකතා කිව්වේ පුතේ පාලි භාෂාවෙන් ලියවෙච්චා. සිංහල වංශකතා කිව්වේ පුතේ සිංහල භාෂාවෙන් ලියවෙච්ච වංශකතා. ඔය පාලි වංශකතා අතරට පුතේ ඔයාගේ පෙළ පොතේ තියෙනවා මහා වංශය, දීප වංශය, පාලි ධාතු වංශය, බෝධි වංශය, දාඨා වංශය, චූල වංශය. මෙන්න මේ වගේ ඒවා පුතේ අපි හඳුන්වනවා පාලි වංශකතා කියලා. ඒ වගේම තියෙනවා කොටසක් පුතේ සිංහල වංශකතා. සිංහල වංශකතා කියලා කියන්නේ පුතේ සිංහල භාෂාවෙන් ලියවෙච්ච වංශකතා. දළදා සිරිත, පූජාවලිය, රාජාවලිය, සිංහල බෝධි වංශය, මෙන්න මේ කියන කෘති පුතේ අපිට හඳුන්වන්න පුළුවන් සිංහල වංශකතා විදියට. මං අර කලින් කිව්වා වගේම මගේ පුතේ අපි ඉදිරි වැඩසටහනකදී අනිවාර්යයෙන්ම මගේ පුතාලත් එක්ක මම දේශීය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව වෙනම කතා කරනවා. ඒ වෙනම කතා කරද්දී පුතේ අපි මෙන්න මේ වංශකතා පිළිබඳව ඔබත් එක්ක දීර්ඝව කතා කරනවා. මං දන්නවා මගේ පුතාලට විභාගෙට මහා වංශයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. රචනාමය ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒ අහන ප්‍රශ්නෙට මගේ ආදරණීය දරුවන්ට පිළිතුරක් ගොනු කරගන්නට අවශ්‍ය කරන දැනුම අවබෝධය අනිවාර්යයෙන්ම මගේ පුතේ ඉදිරි වැඩසටහනකදී ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔන්න මගේ පුතේ දැන් අපි මතක් කරගනිමුකෝ. අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් වංශකතා විදියට, සන්දේශ විදියට, හටන් කාව්‍ය විදියට, ප්‍රශස්ති විදියට, ධර්ම ග්‍රන්ථ විදියට කොටස් පහකට බෙදුවා. ඒ අතරිනුත් පුතේ අපි නැවත වරක් වංශකතා ලියවිලා තියෙන භාෂාව අනුව පාලි වංශකතා සහ සිංහල වංශකතා විදියට කොටස් දෙකකට බෙදුවා. ඔන පුතේ දැන් අපි ආයෙම යනවා කතා කරන්න සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන දෙවිනි කොටස වෙන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව. පුතේ අර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වගේම තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රත් පුතේ අපිට තවත් කොටස් කිහිපයකට වර්ග කරගන්නට පුළුවන්. අපි කලින් හැඳින්වුවානේ පුතේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ අපේ රට පිළිබඳව අපේ රටේ නොවන විදේශිකයෙක් විසින් ලියපු කෘතියක් වෙන්න පුළුවන්, වාර්තාවක් වෙන්න පුළුවන්, ලේඛනයක් වෙන්න පුළුවන්. මෙන්න මේ සියල්ලම අපි හඳුන්වනවා මගේ පුතේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. එතකොට පුතේ මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රත් ලියපු විදේශිකයෝන්ගේ රටවල් අනුව පුතේ අපිට නැවත කොටස් කිහිපයක් යටතේ බෙදා දක්වන්නට පුළුවන්. අපි බලමු පුතේ අපේ රට ගැන ලියලා තියෙනවා ග්‍රීක ජාතිකයෝ. අන්න ඒව හඳුන්වනවා පුතේ අපි ග්‍රීක විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. අපේ රට ගැන ලියලා තියෙනවා පුතේ රෝම ජාතිකයෝ. ඒවා අපි හඳුන්වනවා පුතේ රෝම විදේශීය මූලාශ්‍ර කියලා. ඒ වගේම පුතේ අපේ රට ගැන ලියලා තියෙනවා ඕලන්ද ජාතිකයෝ. ඒ වගේම අපේ රට ගැන ලියලා තියෙනවා, අපේ රටේ තොරතුරු ගැන ලියලා තියෙනවා පෘතුගීසි ජාතිකයෝ. ඒ වගේම පුතේ ඉංග්‍රීසි ජාතිකයෝ අපේ රට ගැන ලියලා තියෙනවා. ඒ වගේම අපේ රට ගැන ලියලා තියෙනවා ඉන්දියානු ජාතිකයෝ. ඒ අනුව පුතේ මේ ලියපු විදේශිකයන්ගේ රටවල් අනුව මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රත් අපිට ග්‍රීක, රෝම, අරාබි, චීන, ඉන්දියානු, ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි වගේ කොටස් කිහිපයකට බෙදා දක්වන්නට පුළුවන්. පුතේ මේ කතා කරන කොටසට අදාළ දීර්ඝ විස්තර කොටසක් පුතේ අපි අනිවාර්යෙන් ඊළඟ දවසකදී මේ වගේම වැඩසටහනකදී කතා කරනවා. අපි සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම මම ඊළඟ දවසකදී පුතේ මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳවත් ඔබත් එක්ක දීර්ඝව කතා කරනවා. මොකද පුතේ අනිවාර්යයෙන්ම ඔයාට විභාගෙට මේ මූලාශ්‍රවලින් පුතේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් විශේෂයෙන්ම පුතේ බහුවරණ ප්‍රශ්නයක් දෙකක් හැදෙන්නට තියෙන ඉඩකඩ වැඩි. අහන්න පුළුවන් කවුද මේ කෘතිය ලිව්වේ? උදාහරණයක් විදියට පුතේ එදා හෙළදිව කියන කෘතිය ලිව්වේ කවුද? නම් හතරක් දීලා ඒ හතරෙන් නිවැරදි පිළිතුර තෝරගන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට පුතේ මම බලද්දි දැක්ක හැම පාස් පේපර්ස් එකකම වගේ පුතේ ඔයාට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. එනිසා පුතේ ඉදිරි වැඩසටහනකදී අනිවාර්යයෙන්ම අපි පුතේ මේවා වර්ග කරලා කතා කරනෝ වගේම ඒ කෘති ගැන ලියපු අය ගැන අපි විස්තර අනිවාර්යයෙන්ම ඊළඟ දවසකදී කතා කරනවා. ඔන පුතේ අද දවසේ අපි පාඩම නැවත බලමු පුතේ. පුංචි සාරාංශකරණයක් ඉදිරිපත් කරන්න මේ පාඩම පිළිබඳව. ඔන පුතේ අපි මුලින්ම මූලාශ්‍ර හඳුන්වලා ඒවා සාහිත්‍ය මූලාශ්‍ර විදියට සහ පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට බෙදුවා. සාහිත්‍ය මූලාශ්‍ර පුතේ අපි නැවත වරක් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදියට බෙදුවා. දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් පුතේ අපි වංශකතා, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය, සංදේශ කාව්‍ය, ධර්ම ග්‍රන්ථ විදියට නැවත බෙදුවා. වංශකතාත් පුතේ ලියවිලා තියෙන භාෂාව අනුව පාලි වංශකතා සහ සිංහල වංශකතා විදියට කොටස් දෙකකට බෙදුවා. ඊට පස්සේ පුතේ අපි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රත් ලියලා තියෙන කතුවරුන්ගේ රටවල් අනුව ග්‍රීක, රෝම, පර්සියානු, අරාබි, ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි, චීන, අරාබි විදියට කොටස් වලට බෙදුවා. ඊට පස්සේ පුතේ අපි පුරාවිද්‍යා මූලාශ්‍රත් අභිලේඛන, සෙල්ලිපි, කාසි, නටබුන්, චිත්‍ර, මූර්ති, පුරාවස්තු විදියට කොටස් වලට බෙදුවා. මේ කොටස තමයි ආදරණීය දරුවනේ අපි අද දවසේ ඔබත් එක්ක කතා කරේ. ඔබට ඔබේ පාසලට පුතේ අද දවසේ කතා කරපු පාඩමට අදාළ පැවරුමක් සහ මේ කතා කරපු කොටසේ මූලාශ්‍ර වර්ගීකරණය පිළිබඳව ආකෘතියක් අපි ඉදිරි දවසකදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය දරුවෝ සියලු දෙනාම ඔයාලගේ පාසල්වල ඉතිහාසයේ උගන්වන ගුරුතුමිය හෝ ගුරුතුමත් එක්ක සම්බන්ධ වෙලා මේක කරන්න. අද දවසේ පුතේ අපි ඔබත් එක්ක කතා කරේ මූලාශ්‍ර වර්ගීකරණය පිළිබඳව. යනෝ පුතේ අද දවසේ මට ලැබිලා තියෙන කාලය මෙතකින් අවසන් වෙනවා. ඊළඟ දවසේකදී පුතේ අපි ඔබත් එක්ක මේ පාඩමේ තවත් ප්‍රධාන කොටසක් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තුෙන් සමුගන්නෝ. මගේ ආදරණීය දරුවන් සියලු දෙනාටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.